ශාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකු නමක් යෝජනා කරන ලාසිතන
මේ සඳහා හර්ෂණ රාජකන්න මන්තුමා තුමාගේ නම මම යෝජනා කරනවා
ඉස්තිර කරනවා එම නම
ඔබ සුති අපි අශෝක අභිසිංහ මන්තුමාට ඔබතුමාට විඩාඩි 19 කාලක්
තියෙනවා මුලාසරණ රෝඩ මන්ත්‍රීතුමනි 2021 අයවැය කාර්ක සභා අවස්ථාවේදී මම පසුගිය රජයේදී නියෝජනය කළ ප්‍රවාහන අමාත්‍යාංශයේ වගේම මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. ඒ වගේම මම කතාව ආරම්භ කිරීමට ප්‍රථම අද අපි සියලු දෙනාටම මම හිතන්නේ විශේෂ දවසක් අද මෙගාවොට් 100ක විදුලි සුළං විදුලි බලාගාරයක් විවෘත වෙනවා. එය 2016 වසරේ අපේ නියෝජනය කළ රජයේ විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක්. අද දින වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ විවෘත කිරීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. හැබැයි ඒ වගේම යම් කිසි කනගාටුවකුත් ඇති වෙනවා. එය සඳහා මූලික වුණු හිටපු අමාත්‍ය අජිත් පී පෙරමැතිතුමාට මම කතා කළ බවස්ද ඔහු කිව්වා ඌට ආරාධනයක්වත් නැහැ කියලා. ඉතින් කොසේ වෙතත් පසුගිය රජයේ 2016 දී එම ඩොලර් මිලියන 175ක සහන ණය මත ආරම්භ කළේම ව්‍යාපෘතිය 2016 මාර්තු මාසේ මෙම රජයේ විසින් විවෘත කිරීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම මෙගාවොට් 100ක විදුලි ප්‍රමාණයක් පද්ධතියට එකතු කිරීමට හැකිවීම පිළිබඳවත් සන්තෝෂ වෙනවා. ඒ වගේම මෙවර ප්‍රවාහන අමාත්‍යාංශය ගැන මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා 2019 වසරේ මුදල් වෙන් කරලා තිබුණා බිලියන 69ක්. නමුත් මෙවර ප්‍රවාහන අමාත්‍යාංශය දෙකට බෙදිලා තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශය සහ තවත් රාජ්‍ය අමාත්‍යාංශය ඒ දෙකටම වෙන් වෙලා තියෙන්නේ බිලියන 59යි. ඒ කියන්නේ කෝටි 5900යි. විශේෂයෙන්ම මෙම ප්‍රවාහන අමාත්‍යාංශය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, ඒ වගේම මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ප්‍රවාහන වෛද්‍ය සභාව, ජාතික ගමනාගමන කමිටු සභාව, ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව, මහජන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ඒ වගේම ලක්දිව ඉංජිනේරු සමාගම. මෙන්න මේවා අමාත්‍යාංශයට අයත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ වැඩිම සේවක ප්‍රමාණයක් ඉන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ 2015 වෙන විට 36,000ක් පමණ හිටියා. අපි ප්‍රධාන වශයෙන් ස්වේච්ඡායෝන් ඉස්ලාම යන වැඩපිළිවෙල සකස් කළා. දැන් සේවක සංඛ්‍යාව 29,530 අතර ප්‍රමාණයක් ඉන්නවා. මොවුන් අවම පහසුකම් යටතේ උපරිම සේවයක් කරන සේවක කොට්ටාසයක් තමයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්නේ. අවම පහසුකම් යටතේ උපරිම සේවයක් කරන අපිට හැකි වුණා පසුගිය රජයේ යටතේ මොවුන් සඳහා විශාල වැඩ කොටසක් කරන්න. මම මේම රජය අපි 2015 ආරම්භ කළ වැඩසටහන් ඉදිරියට කරගෙන යාම සඳහා ප්‍රතිපාදන වෙන් කරලා තිබෙන පිළිබඳ සන්තෝෂ වෙනවා. හැබැයි අපි දැක්කේ නැහැ නව ව්‍යාපෘති සඳහා ප්‍රවිෂ්ට වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පළවෙනි වසර හින්දා වෙන්න ඇති. එසේ වෙලා තියෙන්නේ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙම රජය ඒ ප්‍රවාහනය සඳහා අලුත් ව්‍යාපෘති ඉදිරියට ඉදිරිපත් කරයි කියලා. විශේෂයෙන්ම මම අපි කරපු වැඩස් කියන්න ඉස්සෙල්ලා යම් යම් අඩුපාඩු කීපයක් තියෙනවා. මෙතන ප්‍රවාහන ඇමතුමා හිටියා නම් හොඳයි. ඒ වගේම දිවාහාරයෙන් පසු නිසා මේම නිලධාරී මණ්ඩලයක් නැහැ. කෙසේ වෙතත් අපිට කියන්න තියෙන්නේ දේශපාලන පළිගැනීම් සඳහා පසුගිය හිටපු අමාත්‍යවරයා නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා 1994ට පෙර දේශපාලන පැලිගැනීම සඳහා රුපියල් මිලියන 220ක් ලබා දීලා ඔවුන් සඳහා සියලුම ඒ දේශපාලන පැලිගැනීම සඳහා වන්දි ලබා දුන්නා. නමුත් 94න් පස්සේ දේශපාලන පැලිගැනීම සඳහා හිටපු සභාපති රමල් සිරිවර්ධන මැතිතුමා ඉල්ලීමක් කරලා තිබුණා මිලියන 60ක්. මහා භාණ්ඩාගාරයෙන් මිලියන 50ක් අනුමත වෙලා තියෙනවා. ඒන් මිලියන 10ක් ලංකා ගමන් මණ්ඩලය ලැබිලා තියෙනවා. මෙම රජයත් මිලියන 7ක් මෙවර 2021 අයවැයට ඇතුළු කරලා තියෙනවා. එතකොට මිලියන 60 මිලියන 57ක් ප්‍රතිපාදන දාලා තියෙනවා. ඒ වගේම හැබැයි මිලියන 10ක් ලැබිලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම සභාපතිතුමාගෙන් ඇමතිතුමත් සමග සාකච්ඡා කරලා ඒ ලැබිලා තියෙන බිලියන 10න් අඩුම තරමින් මං හිතන්නේ 100කට අඩු ප්‍රමාණයක් තමයි දේශපාලන පැලිගැනීම් තියෙන්නේ ඒ සඳහා අඩු ගානේ 3න් එකක්වත් එම දේශපාලන පරිගැනීමට ලක් වූ අයට වන්දි දීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න කියලා. ඒක මම හිතන්නේ ඉතාම අත්‍යවශ්‍ය දෙයක් වෙයි. ඒ වගේම පසුගිය රජයේ කාලේ අපි බාලගද්දි ඩිපෝ 107න් 79ක පමණ වැටුප් ගෙවලා තිබුණේ නැහැ. අපි ඒ සියල්ලම වැටුප් ගෙවීම කළා. 2010 සිට 15 දක්වා සේවකයන් සඳහා තිබුණ නැහැ සේවක අර්ථසාද කර්මුදල් ගෙවලා. ඒ වගේම ග්‍රැටිවිටි පාරිතෝෂිත ගෙවලා තිබුණේ බිලියන 25.5ක්. එම බිලියන 25.5ම නිවල් සිරිපාල සිල්ලා ඇමතිතුමාගේ නායකත්වයේ යටතේ අමාත්‍ය ඇමතිතුමා යටතේ අපිට හැකි වුණා එම සේවකයන් සඳහා එම නොගෙවා තිබූ බිලියන 25.5ක එම සේවක අර්ථසාද කර්මුදල් ඒ වගේම පාරිතෝෂිත මුදල් සේවක බාරකාර මුදල් අපිට ලබා දෙන්න හැකි වුණා. ඒ වගේම තවත් එකක් තියෙනවා මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉල්ලීමක් කරන්න 1991 මෙම ගමනාගමන මණ්ඩලයේ ජනතා සන්තක කරද්දි සේවකයන්ට කොටස් ලබා දුන්නා රුපියල් 10 කොටස් 1991. ඊපස්සේ නැවත 2005 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මේ නැවත පවරා ගද්දි ගමනාගමන මණ්ඩලයේ බවට පත් කරද්දි එම් පොරොන්දු වුණා එම සේවකයන්ට ලබා දුන්න රුපියල් 10 කොටස් වලට ඒ කොටස් නැවත ලබා දෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා ඇමතිතුමාගෙන් සහ සභාපතිතුමාගෙන් එම සේවකයන් විශාල වශයෙන් බලාපොරොත්තුව තියාගෙන ඉන්නවා ඒ සඳහා යම් කිසි කොටස් මුදල් සඳහා හිමිකම ලැබෙයි කියලා. ඒ නිසා අපි මේ වසර කීපය තුළ ඔබතුමාට හැකි වෙයි කියලා ඒ වගේම ඉල්ලීමක් කරනවා එම සේවක කොටස් මුදල් රුපියල් 10 කොටස් සඳහා ඒ අවශ්‍ය මුදල් ටික ලබා දෙන්න එම සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් ඒක බලාපොරොත්තු ඉන්නවා. ඒ සඳහා ඔබතුමාට හැකියාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේවර ලංකා ගවනර් මණ්ඩලයේ ස්වර්ණමය කාලේ තමයි තිබුණේ පසුගිය මං හිතන්නේ 2015 පස්සේ. මොකද 2015 වෙන විට මේ ලංකා ගවනර් මණ්ඩලයේ විශාල ලෙස පාඩු ලැබමින් තිබුණා. පාඩු ලැබමින් තිබුණ ප්‍රමාණය මං හිතන්නේ 2012 බිලියන 2.4ක් පාඩු තිබුණා. 13 බිලියන 1.9යි. 2014 බිලියන 1.2යි. 2015 වෙද්දී බිලියන මිලියන 750ක් පාඩු ලබා තිබූ ලංකා ගවන මණ්ඩලය 2014 වසරේ බිලියන 1.6ක් කෝටි 160ක් අපි ලාභ ලබන තත්ත්වයට පත් කළා. ඒකම 2018 වසරේ බිලියන 1.3ක් කෝටි 130ක ලාභ ලබන තත්ත්වයට පත් කළා. 2019 වසරේ බිලියන 1.8ක් ඒ කියන්නේ කෝටි 189ක් ලාභ ලබන තත්ත්වයට අපිට පත් කරන්න හැකි වුණා. ඒකට හිටපු සභාපති රමල් සිරිවර්ධන මැතිතුමා විශේෂ මහන්සියක් ගත්තා. ඒ පිළිබඳව ඉස්මාරට ස්තුතිවන්ත වෙනවා. සියලුම සේවකයන්ට ස්තුතිබුද කරනවා. ඒ ශ්‍රී ලංකා ගවනාගමන මණ්ඩලය සියලුම වියදම් දරලා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් අපිට හැකි වුණා 2006-30 වැටුප් කොමිසමේ 90 ත්‍රිදුර කොන්දොස්තර මහතුරුන්ට වැටුප් වැඩපිළිවෙළ සඳහා යම්කිසි වැඩපිළිවෙළ සකස් කරන්න. ඒක ඒ වැටුප් නිලධාරීන්ට විශේෂයෙන්ම සේවකයන් 22300ක් කොන්දොස්තර රෝඩ් ඊයදොර කොන්දොස්තර රෝඩ් සේක 22300කට එහෙම වැටුප් කොමිසමේ 90 අපි ක්‍රියාත්මක කරලා වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඒ වැටුප් වැඩිවීම මම හිතන්නේ රුපියල් 12500ක් පමණ තමයි මේ වැටුප් ලැබුණේ ඊයදොර කොන්දොස්තර උන්ට. අපේ මේ වැඩසටහන ඔස්සේ රුපියල් 22500ක් වැටුප වැඩි කරලා ලබා දුන්නා. හැබැයි ඒකම පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරුව සේවක මණ්ඩල සංග්‍රහය ඒ වගේම බඳවා ගැනීම පරිපාටිය එන්නේ ඒ පිටපත සකස් කරලා තියෙනවා. ඒක ඉදිරියට ගෙනියන්න කියලා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම කාර්ය මණ්ඩලයට අර මේ සේවකයන් 30,000න් 22,300කට පමණ වැටුප් වැඩිවීම උසස් වීම ලැබුණාට විශේෂයෙන් කාර්ය මණ්ඩලවලට 7,300ක් පමණ ඉන්නවා. ඔවුන්ට අනුගත වෙලා නැහැ ඒ සඳහා. ඒකින්ද මම හිතනවා ඒ ඉහළ තනතුරු සඳහා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරුවොත් හොඳයි මේ කාලය තුල. විශේෂයෙන් මෙම රජය බලයට පත් වුණාට පසුව අපි බලාපොරොත්තු වෙනවා ගමනාගමන මණ්ඩලයට අපේ කාලේදී වෙල්ගම් මැතිතුමා කතා කළා බස් රථ 2200ක්. එතුමයි කාලේ 2014 අවසාන කාලේ පසුගිය රජය බස් රථ 2200ක් ගෙනල්ලා ලංකා ගණමනට ලබා දුන්නා ගේවි මේ පදනම් මත. අපේ 2015 සිට 2019 කාලයේදීත් අපි බස් රථ සාමාන්‍යයෙන් 300ක් 400ක් පමණ බස් රථ අපි ලබා දුන්නා. ඒ වගේම එන්ජින් කට්ටල් අපි ලබා දීලා තිබුණා ලංකා ගමනාගමන මණ්ඩලයට. හැබැයි මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම බස් රථ මං කියන දැන් තියෙනවා 5900ක් පමණ. 5900ෙන් සාමාන්‍ය ධාවනය සඳහා අපි ලබා දුන්නත් 5500ක් විතර සාමාන්‍ය බස් රථ 4000ක් විතර තමයි දවසට ධාවනය වෙන්නේ. මේ බස් රථ සියල්ලම ලෝරි චැසිවල තියෙන බස් රථ. ලෝරි චැසිවල තමයි මේ බස් රථ දුව තියෙන්නේ. ඒ නිසා අපි පසුගිය රජයේ තීන්දුව කළා රජයට කිසිම බරක් වෙන්නේ නැතුව සුඛෝභෝගී බස් රථ 2000ක් මුල් වටේ ලබා දෙන්න ඒ ලංකා ගමනාගමන මණ්ඩලයට හෝ රජයට කිසිම වැය බරක් වෙන්නේ නැතුව ආයෝජකයා හරහා මේ බස් රථ ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් අපි සකස් කරලා තිබුණා. ඒ වගේම පිරිවිතර අපි නමයක් හැදුවා මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සාකච්ඡා කරලා ඒ පිරිවිතර නමය දැන් අනුමත වෙලා තියෙනවා. සභාපතිතුමා මෙතන ඉන්නවා. සභාපතිතුමා පිරිවිතර නමය අනුමත වෙලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වුණා පිටරටින් සුඛෝභෝගී පත්ල පහත් ලෝ ෆ්ලෝ බස්ස් බස් 2000ක් ගේන්න. ඒකට සතයක්වත් යන්න රජයෙන් වියදම් වෙන්නේ නැහැ. ආයෝජකයා තමයි වියදම් කරන්නේ. ඒ බස් රථය ලංකා ගවනවරණයට ලබා දීලා බස් රථයේ රියදුරු කොන්දොස්තරවල පමණයි CTB එකෙන් ලංකා ගණමණ්ඩලෙන් දාන්නේ. මාසකට අවශ්‍ය දිනකට අපි මුදලක් එම හම්බේන බස් රථයේ ධාවනය කිරීමෙන් ලැබෙන මුදලින් 60%ක් ලංකා ගණමණ්ඩල මණ්ඩලයටත් 40%ක් ආයෝජකයාටත් යන විදිහට අවුරුදු 5කින් මේ බස් රථයේ සම්පූර්ණ මුදල ගෙවලා ඒක ලංකා ගණමණ්ඩල මණ්ඩල අයිති වෙන විදිහට තමයි වැඩසටහන සකස් කරලා තිබුණේ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. මම හිතනවා අමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරියේදී ක්‍රියාත්මක කරයි කියලා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ ඩිපෝ 106 නවීකරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තිබුණා. ඒ සඳහා මේ පටන් ගත්ත වැඩපිළිවෙළ ඉදිරියට අරයියයි කියලා අපි හිතනවා. මෙම රජය මොකද ලංකා ගමනාගමන මණ්ඩලයේ මම මුලින් කිව්වා වගේ අවම පහසුකම් යටතේ උපරිම සේවයක් කරන සේවකයෝ ඉන්නේ. ඩිපෝ 106ම ඉතාමත්ම අබලන් තත්ත්වයේ තියෙනවා. අපි වසරකට අපි තීන්දුව කරලා තිබුණා අපේ ප්‍රාදේශික 12 එක වසරකට ඩිපෝ 10 බැගින් තෝරගෙන මේ නවීකරණය කරන්න ඒ සඳහා මුදල් වෙන් වෙලා තිබුණා. ඒ සඳහා ඉදිරියට වැඩ කටයුතු කරයි කියලා මම හිතනවා. ඒ වගේම හැම වසරකම බිලියන 12ක් පමණ මේ රජයෙන් ලංකා ගමනාගමන මුදල් ලබා දෙනවා. වැටුප් ගෙවන්නේ රුපියල් 22,500 එක සේවකයකට ඒ වැටුප. ඉතිරි වැටුප මම හිතන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් තමයි ගෙවන්න වෙන්නේ. දැන් මේ දවස්වල දවසකට මිලියන 80ක් 90ක් තියෙවිච්ච ආදායම දැන් අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ මේ කොරෝනා වසංගතයන් නිසා. නමුත් මේ අවසන් වුණාට පස්සේ ලංකා ගණන් මණ්ඩලය අපි 2015-19 කාලේ තිබුණු විදිහටම ඉදිරියට ගෙනියන්න මෙතුමලාට හැකියාවයි කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සාමාන්‍ය ලංකා ගණන් මණ්ඩලය තමයි රජයක් පෙරළුණ ගමන් රජයක් වෙනස් වුණ ගමන් ඒගොල්ලන්ගේ සේවකයෝ ඒ ස්ථානවලින් අයින් කරලා නැවත අනිත් සේවකයෝ ඒ ස්ථානට පැත්වෙනවා. ඉතින් මේක 2015 පස්සේ අපි නැවැත්තුවා ඇමතිවරයා මමත් එකතු වෙලා. නමුත් කියන ගණගාටුයි මෙවරත් යම් යම් දේවල් සිදු වෙලා තියෙනවා. උපදේශක කාරක සභාවේදී මම මේ පිළිබඳව කතා කළා. එතකොට ඇමතිතුමත් කිව්වා මේ රාජ්‍ය ඇමතිතුමත් කිව්වා ඒක මේවට සිදු වුණේ නැහැ කියලා. අපිට දැනගන්න තියෙලා තියෙනවා. එහෙම වඳවා ගැනීම සහ ඒ සේවකයන් බිය ගන්නලා වැඩට එන එක නවත්වන වැඩ පිළිවෙල සකස් වෙලා තියෙනවා. ඒ සඳහා ඔබතුමාලගේ අවධානය යොමු කරන්න. මොකද එහෙම වුණොත් මේක දිගින් දිගටම ගියොත් ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම 1994 පස්සේ ලංකා ගවනන මණ්ඩලයේ
දෙලුම් මමලගම
ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ නැහැ. කොයි හරි හැම වෙලා තියෙනවා නම් ඔබතුමා අපිට දැනුම් දෙන්න.
ඔව් මේ
අපි පියවර ගන්න.
එමුතුම ඒක තමයි මගේ දා උපදේශකාරක ඔබතුමා කිව්වා. මට මේ ඊයේ පෙරේදා සේවකෙක් කතා කළා.
මොකද අපි පහුගිය කාලේ වත්පත් දැන්වීම දැම්ම රියදුරු කොන්දොස්තර හිගියට ඒකට අපි ක්‍රමානුකූලව ඒ බඳවාගෙනම කටයුතු කරනවා. නමුත් ඊට පිටින්වත් ඒ වගේම ඉන්න කෙනෙකුට දේශපාලන පරිගැණීමක් කෙරිලා තියෙනවා නම් ඔබතුමා මට දැනුම් දෙන්න
ඕනේ කියලා කියනවා. මම බොහොම ස්තුතියි ඔබතුමා කිව්වේ. මොකද මම පෙරේදා මට එක්කෙනෙක් කතා කළා මේ එක් ඩිපෝ එකක. මම ඇහුවා දැන් මොකද කරන්න කිව්වම නෑ සර් මම වැට්ට යන්නේ නැහැ කිව්වා. මම ගියා මොකද කියලා. වැට්ට යන්න පුළුවන් වාතාවරණයක් ඇතර නැහැ කියලා. මම
කියන දේ නොකරන තැනුත් තියෙන්න පුළුවන්. ඔබතුමා ලඟ කරේ තියෙන්නේ නැති.
ඒක තමයි.
අපිට ඒක දැනුම් දුන්නොත් අපි ඒක නිවැරදි.
මම ඒකයි කිව්වේ. මම ඔබතුමා බොහොම ස්තුතියි. ඔබතුමා මේ පිළිබඳ උනන්දු වෙන එක ගැන මම මේ පිළිබඳ ඔබතුමාට දැනුවත් කිරීම කරන්න. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ 94 ඉඳන් ඇමතුමා 94 න් පස්සේ මැයි දිනවලට දේශපාලන රැස්වීම් වලට බස් අරන් ගිහිල්ලා ඒ වගේ කිසිම ලියකිවිල්ලක් ගානක් නැහැ. 2014 ජනාධිපතිවරණේ මිලියන 190ක් බස්රත් අරන් ගිහලා මිලියන 190ක් ගෙවන්න තිබුණා. ඒකට අපි නඩු දාලා තියෙනවා මිලියන 50ක් ලැබිලා තියෙනවා. තව මිලියන 140ක් කෝටි 14ක්. එහෙම ගෙවන්න තියෙනවා පසුගිය ජනාධිපති 2014 ජනාධිපතිවරණේ. හැබැයි අපි 2015 ආණ්ඩුවට පස්සේ අපි තීන්දුවක් ගත්තා කිසිම බස්රතයක් මුදල් ගෙවන්න නැතුව ඩීපෝ එකෙන් එළියට දෙන්නේ නැහැ කියලා. සෑම මැයි දිනයකටම සෑම දේශපාලන රැස්වීමකටම මුදල් ගෙව්වට පස්සේ තමයි අපි ඒ බස්රත ලබා දෙන්න තීන්දුව කළේ. ඒ නිසා එවැනි වැඩපිළිවෙළක් ඔබතුමාලත් මම හිතනවා ඉදිරියේදී මැයි දිනවල රැස්වීම වලට සහ දේශපාලන රැස්වීම වලට බස්රත ලබා දීමේදී කරයි කියලා. මොකද ඒක ඉදිරියට අරයි යන්නේ නැත්නම් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ගමනාගමන මණ්ඩලයේ විශාල පාඩු ලබන ආයතනයක් බවට හැම එක්කෙනම දන්නවා. ඒ නිසා මම හිතනවා ඔබතුමාගේ නායකත්වය යටතේ අපේ කාලේ වගේ තිබුණ ලාභ ලැබීම ඉදිරියටත් ඒ ලාභය එහෙම ඉදිරියට අරගෙන පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කතා කරන්න ඕනේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ෆ්‍රැන්ක් මැතිතුමා ඉන්නවා. එතුමා විශේෂ උනන්දුවක් දක්වනවා මේ මේ ඉදිරියට අරයි යන්න කෝටි 700ක් 800ක් විතර පාඩු ලබනවා හැම වෙලාවෙම හැම අවුරුද්දේම. එහෙම තියෙද්දි ඉදිරියට අරයි යන්න. හැබැයි මට කීපේ දෙනෙක් ළමයි කීපේ දෙනෙක් කතා කළා ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය. හැමතුමනි දුම්රිය ජර්මානු කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයක් තියෙනවා. ඒකේට බදෝගෙන සාමාන්‍යයෙන් අවුරුදු 3-4ක විතර කාලයක් තමයි පුහුණුව තියෙන්නේ. ඒකෙදි ඒ එළියට එන අයට දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව ලබා දිය. 2013 ප්‍රථම තිබිච්චේ හිටිය අයට අපි ලබා දුන්නා 2018. හැබැයි දැන් 2013 පස්සේ ඉන්නවා ළමයි 174ක් 175ක් පමණ. ඔවුන්ට තාක්ෂණ ශිල්පීන් වශයෙන් දුම්රිය සේවයට බඳව ගන්න වැඩපිළිවෙළ මම හිතනවා කරයි කියලා. ඒකට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ සඳහා මොකද මේක හුඟක් ඇසගැච්ච නැති තැනක්. දුම්රිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය. ඒකේ හොඳ ලංකාවේ තියෙන ලොකුම කර්මාංශාලාවක් තමයි දුම්රිය කර්මාංශාලා රත්මලාන. ඉතින් ඒක නිසා ඔබතුමාලා ගිහිල්ලා ඒ වෙන පරීක්ෂා කරලා අර අසාධාරණ ලක් වෙලා තියෙන මේ ළමයි 174 දෙනා දුම්රියට අනුයුක්ත කරගන්න. මොකද ඒගොල්ලෝ හොඳට පුහුණු වෙලා තියෙනවා අවුරුදු 3-4ක් විතර එම ආයතනයේ. ඒ නිසා උන්ව ඒ සඳහා යොදා ගන්න කියලා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ අපි අපේ කාලේදී අපේ පස් අවුරුදු සැලැස්මක් තිබුණා. ඒකෙදි බලවේග කට්ටල S13 අපි 12ක්
තව විනාඩි දෙකක් කාලයක්
චීන බලවේග කට්ටල 9ක් ඒ වගේම තෙල් ටැංකි 30ක් මේ සියල්ලම අපි අපේ කාලේ ගෙනාවා. අපේ විශේෂ කෝටි 6150ක අපි විශේෂයෙන්ම මේ සඳහා මේ ප්‍රාග්ධන යුදුමක් කළා. මගේ කුරුණෑගල සහ පොල්ගහවැල අතර ඇමතිතුමනි දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ග බවට පත් කරන්න මම ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඉතුරු වෙලා තිබුණ ඩොලර් මිලියන 50ක මුදලක් තිබුණා. ඒ සඳහා මූලික වැඩ කටයුතු සකස් කරලා තියෙන්නේ. මම හිතන්නේ දුම්රිය ඉංජිනේරු බණ්ඩාර මහත්මයා ඒ ගැන දන්නවා. මොකද කොරුණෑගල සහ පොල්ගහවැල අතර දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ගය බවට පත් කරොත් විශාල වශයෙන් මේ දුම්රිය පරක්කු වීම මගේ හැරෙනවා මේ සඳහා. ඉතින් ඒ නිසා ඒ වැඩපිළිවෙල දැන් ඔක්කොම අවසන් අරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳ වැඩපිළිවෙල සකස් කරන්න. හැබැයි මේවට අයවැය ගැන මුකුත් කියලා නැහැ. හැබැයි දැන් හබරණ දුම්රිය මාර්ගයේ හිටපු දුම්රිය සානමතික අමරතුංග මහතා යටතේ තියෙනවා. ඒ සඳහා මෙවර මුදල් කිසිම දෙයක් වෙන් කළා නැහැ. දැන් මෙය මොකද ඉතාමත්ම අවශ්‍ය දෙකක්. පැය දෙකක් විතර අඩු කාලෙකින් යන්න පුළුවන්. ඒ වගේම මේ ආර්ථික මධ්‍යස්ථාන තියෙනවා. සංචාරකයන් සඳහා ඉතා ආකර්ෂණීය එකක් තමයි මේ හබරණ දුම්රිය මාර්ගය. දැන් ඉඩම් පවරගෙන තියෙනවා. හැබැයි වන්දි ගෙවන්න මුදල් වෙන් කළා නැහැ. මේ 2021 වසරට 2022 වසරට වෙන් කළා තිබුණාට 21 වසරට වෙන් කළා නැහැ. එතකොට මේ දැන් පවරගත්ත ඉඩම් වලට වන්දිය දෙන්නේ නැති වුණාම ඒ ඉඩම් හිමියන්ට විශාල අසාධාරණයක් වෙනවා. ඒ අසාධාරණ මොකද මගේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මම නියෝජනය කරන්නේ. ඉතින් කුරුණෑගල දිස්ත්‍රික්කේ ඒ වගේම මේ හබරණ ගඹුල්ල ප්‍රදේශයේ මාතලේ දිස්ත්‍රික්කයක් මේකට අයිති වෙනවා. ඒ නිසා ඔබතුමාලට අවධානය යොමු කරනවා මේ පිළිබඳ වැඩපිළිවෙළ සකස් කරන්න. ඒ කාර්යාලයකුත් කුරුණෑගල විවෘත කරලා තියෙනවා. ඒ සඳහා ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම තවත් දැන් කාලේ නැති හින්දා මට මේ ගැන හුඟක් කතා කරන්න තියෙනවා. කෙසේ වෙතත් විශේෂයෙන්ම අපිට කතා කරන්න ඕනේ මේ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව. මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව විදිහට මේ විශාල වැඩ කොටසක් කරන ආයතනයක් තියෙනවා. ඒ පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. මේවට අයවැයෙන් ඒ ගැන මුකුත් සඳහනක්වත් කරලා නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ වැඩ කිරීම සඳහා ඉස්සර හිටියා අපේ වෛද්‍ය කෝදාගොඩ මහතා සභාපතිතුමා. ත්‍රිරෝද රථ නියාමනය කරන්න ඒකෙන් ත්‍රී රථ 12 ලක්ෂයක් පමණ තියෙනවා ත්‍රී රථ නියාමනය.
ඒ වගේම
පාසල් වෑන් රථ නියාමනය. ඒ මෝටර් සයිකල් ලක්ෂ 40ක් පමණ තියෙනවා. ඒව නියාමනය. මේ සඳහා වැඩ කොටසක් ගන්න මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ. මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවට ඔබතුමා මං හිතන්නේ අලුතෙන් සභාපති කෙනෙක් දාලා තියෙනවද කියලා අපිට දැනගන්න ලැබිලා නැහැ. මේ පිළිබඳ වැඩි පිළිවෙල සකස් කරන්න. මොකද ඒ සඳහා විශාල මුදලක් පිටරට වලින් අපිට ලැබෙනවා. ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙල සකස් කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. මම මුලසුන රඩු මන්තුමනි මට සභාගත කරන්න ඕක හැන්සත් ගත ගන්න අවසරයක් දෙන්න. මොකද මගේ මම විශාල කාරණා ගොඩාක් කියන්න හිටියා. ඒ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මට විනාඩි 20ක් විතර තියෙනවා කිව්වා. විනාඩි 20 තමයි වෙලා නැහැ නේද? ඒ නිසා මේ මම එය හැන්සත් ගත කරනවා. ඒ මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ අපි කරපු වැඩ සහ ඉදිරියේදී කරන්න අවශ්‍ය වැඩ. ඒ නිසා ඒ සඳහා අවසර ලබා දෙන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට අපේ ලසන්තාල ගියවන්න ඔතුමා ඔතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
15නේ
5ක්.
මුලසනරුඩ ගරු මන්ත්‍රීතුමනි ප්‍රථමයෙන්ම අද අපේ රටේ ප්‍රධානතම වැදගත් අමාත්‍යාංශ දෙකක විවාදයට සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශ දෙකටම ඉතාමත් දක්ෂ පරිණත අමාත්‍යවරු දෙදෙනෙක් අපේ ජොන්ස්ටන් අමාත්‍යතුමත් ගාමින් ලොග්ගේ අමාත්‍යතුමත් නායකත්ව ලබා දෙන අතර ඒට විශාල ශක්තියක් ලබා දෙන්න හැකියාවක් තිබෙන තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් විදිහට ලන්ස ඇමතුමත් අපේ දිලුන්නමුරුගම අමාත්‍යතුමත් අද ඒ ලබා දෙන නායකත්වයට අපේ සම්පූර්ණ ශක්තිය අපි ලබා දෙනවා කියන එක මුලින්ම සඳහන් කරන්න ඕනේ. ද විශේෂයෙන්ම මං හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ දිහා බලපුවාම අපිට අපි කොළඹ නගරේ ගත්තොත් මම මේක හැමදාම අයවැය විවාදවලදී කියලා තිබෙනවා ලක්ෂ 10ක් විතර දවසට දෛනිකව පැමිණෙනවා කොළඹ නගරයට. එතකොට දුම්රියෙන් ලක්ෂයක් සහ 150,000ක් විතර අතර ප්‍රමාණයක් තමයි එන්නේ. එතකොට බස් වලින් පැමිණෙනවා තවත් ලක්ෂ 4කට විතර ආසන්න ප්‍රමාණයක් බස් 10,000කින්. ඒ වගේම ලක්ෂ 3ක් පැමිණෙනවා පෞද්ගලික වාහන ලක්ෂ 4,000ක් විතර සෙනඟ පැමිණෙනවා. දැන් මේක තමයි අපි සංකල්පයක් විදිහට අවධානය යොමු කළ යුතු වන්නේ. එතකොට බස් 10,000කින් ලක්ෂ 4ක් විතර පැමිණෙනවා පෞද්ගලික වාහන ලක්ෂ 3කින් ලක්ෂ 4,000ක් විතර සෙනඟ පැමිණෙනවා දුම්රියෙන් පැමිණෙනවා. විශේෂම මාර්ග සංවර්ධනයට අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. ගමක පාරක් කාපට් පාරක් වැටුණහම ප්‍රවාහනයේ විතරක් නෙමෙයි ඒ ගේදොර ඉඩකඩම් වල මිල වැටිවෙනවා. ඒක විශාල ශක්තියක්. ඉතින් හැබැයි විශේෂයෙන්ම අපි නිදහසෙන් පස්සේ අපි රටක් විදිහට අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. අපි පාරවල් හදනවා වගේම ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු වගේම පොදු ප්‍රවාහනයට අපි මේ ශක්තිය ප්‍රමුඛතාවය ලබා දෙනවාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් නිදහසෙන් පස්සේ දිගටම පැවතුනා කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම තුළින් අද සෑම කුටුම්බයකම දෛනික වියදමින් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනයට වියදම් කරනවා. නමුත් පොදු ප්‍රවාහනය තිබුණොත් ඒ වියදම අඩු වෙනවා. ඉතින් එම නිසා මං හිතන්නේ අපි පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීම පිළිබඳව දැනට වඩා වැඩි ප්‍රමුඛතාවයක් අනිවාර්යෙන්ම අපි ලබා දිය යුතුයි. අද බස් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අද බස් ගෙන්නන්න අවශ්‍ය නැහැ. අද ප්‍රධාන වශයෙන්ම ප්‍රායෝගික ප්‍රශ්නයක් කියලා තිබෙන්නේ අපි මේ තියෙන බස් ටික හරියට දවසකට අපි කළමනාකරණය කරගන්නවාද? මේකයි තිබෙන ප්‍රශ්නේ. දවසකට බස් එකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 225ක් විතර දුවන්න ඕනේ බස් එකේ ආයෝජනයේට සරලන ප්‍රතිලාභයක් ගන්නවා නම්. නමුත් අද තිබෙන බස් රථවලින් දවසකට කිලෝමීටර් 50ක්වත් දුවන්නේ නැති බස් 150ක් විතර තිබෙනවා. ඉතින් ඒ හින්දා අද පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කරලා කළමනාකාරීත්වයක් තුලින් අපි මේ ප්‍රශ්නේ සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කිරීම
අවසාන විනාඩි
ආලෝචිත අවශ්‍යතාවයක් විදිහට අපි අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුව තිබෙනවා. අපි ගුවන්පාලම් දන්නවා. ගුවන්පාලම් දැමීම තුළින් මාර්ග තදබදය විසඳෙනවාද? මේක අපට අත්දැකීම අනන්තවත් තිබෙනවා. ගුවන්පාලමක් සඳහා වියදම් කරන මුදල දිහා බලවොත් මං හිතන්නේ අපි එක තැනක තිබෙන මාර්ග තදබදය තවත් තැනකට දැමීම තමා සිද්ධ වෙන්නේ 60%ක් ඇත්තෑවා. යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. දැන් අපි වැලිකඩ ගුවන්පාලම දිහා අපි බැලුවොත් යම් කාලේ අඩු වීමක් තිබෙනවා. නමුත් මේක ස්ථිරසාර විසඳුම කියලා අපි හිතන්න හොඳ නැහැ. එම නිසා ගුවන්පාලම් වැනි දේවල් වලට අපි පෑලියගොඩ ඉඳන් අපි වරාය හරහා ඒ ගුවන්පාලමක් අපි ඉදි කරන එක හොඳයි, කළ යුතුයි. හැබැයි ඒ සඳහා වැය කරන මුදල රටේ සමස්ත මගී ජනතාවෙන් කොච්චර ප්‍රයෝජනයක් ගන්නවාද? ඒ සඳහා වැය කරන මුදල අපි පොදු ප්‍රවාහනය සඳහා ඒකෙන් කොච්චර අපි වැය කරන්නේ කියන එක පිළිබඳව මං හිතන්නේ අපි ඵලදායීතාවයේ පැත්තෙන් අපි බලලා තීන්දුව තීරණ අපි ගත යුතුව තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ අපට ඉදිරි වර්ෂ කීපය තුළදී මේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමකින් තොරව අපට මොනම ආකාරයකවත් මේ රට දියුණු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි දියුණු කළ යුතුයි. අද විශේෂයෙන්ම ගම්බද විශාල මාර්ග ප්‍රමාණයක අද පොදු බස් අත අද ධාවනය වෙන්නේ නැහැ. අද ප්‍රවාහන සේවය මේ කොවිඩ් වසංගතය නිසා තවත් අර්බුදයකට මුහුණ පාලා තිබෙනවා. ඉතින් එම නිසා අපි ඒ සඳහා යම්කිසි ආකාරයක විසඳුම් අපි ලබා දිය යුතුයි. දුර්වල වීම සඳහා අමාත්‍යාංශය හෝ ළඟ මේ පෞද්ගලික බස්වල තිබෙන කළමනාකාරීත්වය පමණක් නෙමෙයි, අද රටක් විදිහට මේ සෞඛ්‍ය ප්‍රශ්න නිසා අනවශ්‍ය ආකාරයට ඒ තදබදය බස්වල ඇති කරගන්න බැරි නිසා අද යම් ප්‍රශ්නයකටත් මුහුණ පාලා තිබෙනවා. ඉතින් අපිට ඉදිරි අවුරුද්ද දෙක තුළ මේ தත්ත්වය තුළ අපට කටයුතු කරන්න සිද්ධ වෙයි. ඉතින් එම නිසා එහිදී විශේෂයෙන්ම මගියටත් අසාධාරණයක් නොවන පරිදි බස් හිමියන්ටත් ළංගමයටත් අසාධාරණයක් නොවන පරිදි අපිට යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගිකව තිබෙන අපහසුතාවය තමා මේ බස් රථ ධාවනය සහ නවීන තාක්ෂණය භාවිතා කර නොමැතිවීම නිසා යම් සහනාධාරයක් හෝ ඒ බස් වලට ලබා දෙන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් නැහැ. දෙවෙනි නිසා අපි ඉල්ලීමක් කරන්නේ ගරු අමාත්‍යතුමාගෙන් අපි නුවර මං හිතන්නේ ඔබතුමාගේම දිස්ත්‍රික්
මණ්ඩලය
ආරම්භ කරලා තිබෙනවා. මේකේ අධ්‍යක්ෂිනුත් අරගෙන ඉතාමත් කඩිනමින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන්නයි කියන ඉල්ලීමයි මේ අවස්ථාවේදී කරනු ලබන්නේ. බොහොම ස්තුතියි.
ඊළඟට SM මරික්ක මන්තුමා ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, අත වශයෙන්ම දැන් මේ අද මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ කතාවේදී ඒ කතාවට කලින් මම ප්‍රධාන කරුණු තුනක් ගැන කියන්න ඕන. පළවෙනි කාරණේ තමයි දැන් මේ කොළඹ නගරයේ සහ කොළොන්නාව නගර සීමාවේ මේ ලොක්ඩවුන් වෙලා ඉන්න ජනතාවට මේ ආණ්ඩුව සලකන විධිය සම්බන්ධව අපේ විරෝධය සහ කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද හේතුව දැන් එක ඇමතිවරයෙක් කිව්වා මේ රුපියල් 5000ක් දුන්නේ මේ දවස් පහ මේ මාසෙකට කන්න කියලා ඉවරලා. දැන් අත් වශයෙන්ම දවසකට 3000ක් 4000ක් ආදායම් ලැබෙන ජනතාව වර්ග අඩි 450ක් 500ක් තුල 10ක් 12ක් ඉන්න ජනතාවට එදා වේල හම්බ කරගෙන කාපු මේ මිනිස්සුන්ව අද හිඟන්නන් බවට පත් කරලා මේ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවයත් එක්ක සෙල්ලම් කරන තත්ත්වයට පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ හාල්ටිහෙකුයි පරිපූර්ණයෙකුයි යවුවෙන් පස්සේ මේ මිනිස්සු එළවලු ගන්නෙ කොහොමද, පොල් ගන්නෙ කොහොමද, ගෑස් මිල දී ගන්නෙ කොහොමද, මේ මිනිස්සුන්ගේ මානසික මට්ටම මේ විදියට කරන්නේ ඇයි කියන එක පිළිබඳව තේරුම් ගන්න නැතුව අපි ඒ පිළිබඳව ප්‍රශ්න කරන වගේම හෙලා දකිනවා. මොකද හේතුව එහෙම මාසෙ එකහමාරක් ලොක්ඩවුන් වෙලා තිබිලත් එකපාරට PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරලා ඉවරලා මේකට විසඳුමක් දෙන්න ඕන එක්කෝ, එහෙම නැත්නම් මේ ඉන්න මිනිස්සුන්ට ප්‍රමාණවත් විදියට ඔවුන්ට මේ ආහාර පාන ලබා දීම සඳහා වැඩපිළිවෙලක් හදන්න ඕන, එහෙම නැතුව පොලිසිය යාවල ඉවරලා මේ ගහන්න ගහලා බය කරනන් ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. මොකද මේ මිනිස්සුන්ගේ බඩගින්නත් එක්ක සෙල්ලම් කරන් ලෑස්ති වෙන්න එපා. මොකද හේතුව මේකේ අවසානයක් දකින්න වෙනවා. ඒ පිළිබඳව අපි ආණ්ඩුවට දැඩි බලපෑමක් කරනවා. මොකද හේතුව මේගොල්ලෝ මේ කොළඹ 115 සහ කොළොන්නා නගර සීමාවේ ඉන්නේ වැඩි හරියක් සමග යන බලවේගයකට ඡන්දෙ දුන්නු මිනිස්සු නිසාද කියලා මේ අපි ප්‍රශ්න කරනවා මේ විදිහට කරන්නේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි ඉන්නකෝ ඔබට අහගෙන ඉන්න දෙවෙනි කාරණේ තමයි මේ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ දැන් අලිසබ්රි මහත්මයා මෙතන නැතුණත් කියනවනේ එතුමාගේ Facebook පිටුවේ විවිධ පණිවිඩ දාන අපිට හිතන එතුමා විපක්ෂයද ඉන්න කියලා ඉවරලා. මොකද හේතුව මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව සියලු වැඩ කටයුතු ආණ්ඩුව කරද්දී කොවිඩ් වලින් මිය යන ඕනෑම ආගමක ඕනෑම ජාතියක පුද්ගලයෙක්ව WHO එක නිර්දේශයට පටහැනිව බලෙන් ආදාහනය කරද්දී එතුමා ඒකට විරුද්ධව Facebook එකේ දානවා. අපි ආනවා එතුමා ඉන්නේ ආණ්ඩුවේනේ. විපක්ෂ නෙමෙයිනේ. අනිත් පැත්තෙන් මේ විස්තර සහයෝගය දෙන්න සල්ලි වලට ගිය කට්ටිය ඉන්නේ කොහෙද? ආණ්ඩුවට ගියේ. ඒකම අපි ආනෝ දැන් මේ පොළොව යට තියෙන වතුර වලින් කොවිඩ් මතුවෙනව නම් දැන් අපි මේ මුව ආවරණ පළඳිනවා කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න. එතකොට මේ මුව ආවරණ පුච්චෙනවද? ඒ වගේම කොවිඩ් රෝගීන් නාන වතුර ටික අපද්‍රව්‍යත් එක්ක බහලා යනවා. එතකොට ඒතර තියෙන විද්‍යාත්මක කරුණ මොකද්ද කියන එකත් අපි ප්‍රශ්න කරන්න කැමතියි. ඒ නිසා මුලස්සනේ මන්ත්‍රීතුමනි අද මේ ආණ්ඩුව වැඩබැරිට ආසන ලබාවට පත්තුලා ඉවරයි. ෆේල් කියලා ඉවරයි. දැන් මම දැක්ක අද දරු අග්‍රාමාත්‍යතුමා ගිහිල්ලා මේ මෙගාවොට් 100ක සුළං වලින් මේ විදුලි උපදෙන පද්ධතිය විවෘත කරා ගිහිල්ලා. ගිහිල්ලා හරියට දැන් මේක පෞගී දවස් ටිකේ ඇඩ්ඩම්මේ කොහමද මේ ආණ්ඩුව ඇදුවගේ? ඒක ගෙනාව 2016 නෙදර්ලන්ත ආධාර සහිතව පෞගී ආණ්ඩුව ගෙනාවේ. දැන් මේ දවස්වල මොනවද කරන්නේ? ගිය ආණ්ඩුව කරපු දේවල් Tamange wage pennagena ලකුණු දා ගැනීමේ තරඟයක් තමයි යන්නේ. මිනිස්සු මෝඩය බව හිතාගෙන තමයි මේගොල්ලෝ හිතන්නේ. අපි එකක් කියන්න කැමතියි. දැන් මම දැක පෞගී දවස්වල ආණ්ඩුවට කඩේ යන එක්තරා පුද්ගලික නාලිකාවක කට්ටියක් එක ගිහිල්ලා මේ මගේ ආසනේ මේ මායිමේ තියෙන මේ පෑලියගොඩ කුල්ලු මතින් යන ගුවන් මාර්ගයේ මේ කිරියල් ලැබත්තෝ වයින්න කාලේ මේ අස්සම් කරලා පටන් ගත්තේ. අපේ ආණ්ඩුව පටන් ගත්තේ. දැන් ඒක හරියට පෙන්නනවා ඒගොල්ලෝ කරනෝගේ. අත වශයෙන්ම මේ අවුරුදු දෙසැම්බර් මාසේ තමයි ඒක ඉවර වෙන්න තිබ්බේ. තාමත් ඒක ඉවර කරගන්න බැරුව ඉන්නවා. ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමති දැන් 2005 ඉඳලා 2015 වෙනකන් අධිවේගී මාර්ග හැදුවේ කිලෝමීටර් 176 අවුරුදු 10ටම. නමුත් පෞගිය අවුරුදු 4 මාර්ග කාලය තුල අපි කියන්න කැමති කිලෝමීටර් 130කට වැඩිය අවුරුදු 40ක් තුල කර අවුරුදු 4 මාර්ග තුල කරා. ඒ දකුණු අධිවේගී මාර්ගයේ ඒ ආණ්ඩුව පටන් ගත්ත කියලා අපි නතර කරේ නැහැ. මාතර සිට හම්බන්තොට දක්වා තියෙන ප්‍රමාණය කිලෝමීටර් 96.85ක් ඉවර කරන්න පුළුවන් වුණා. කඩවත සිට කෙරොළපිට දක්වා කිලෝමීටර් 9.6ක් ඉවර කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කොළඹනුවර අධිවේගී මාර්ගයේ දෙවන අධියරේ දෙවන කොටසෙන් කිලෝමීටර් 35ක් ඉවර කරගන්න පුළුවන් වුණා. ඒ වගේම අපි කියන්න කැමති මේ අද සාකච්ඡා අද මේ විවාදය යද්දී අපි දැක්ක නිකන් මේ කොළඹ සංවර්ධනය ඔක්කොම ඒගොල්ලෝ කරලා තියෙනවා කියලා පෙන්වන්න යන්නේ. දැන් උදාහරණයකට දැන් සුමාන දෙයකට කලින් අගමැතිතුමා ගිහිල්ලා විවෘත කරා පෑලියේකොට මැනින් වෙළඳපොළ. මේ මැනින් වෙළඳපොළ හැදුවේ කවුද? චම්පි කරනවා කැමැතිතුමා මූලික වෙලා මැනින් වෙළඳපොළ අපි හැදුවේ. ගිහිල්ලා මේ අවුරුද්දක් ඇතුළත 40 ඉවර කරා වගේ විවෘත කරන්න යනවා. ඒ නිසා අපි ඉතාල පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි අපේ ලොකු ගෑමතුමා ඉන්නවා. එතුමා නියෝජනය කරන ආසනේ මේ පිළියන්දල ඉඳලා පොල්ගස්සෝවිට දක්වා ලේන් 4ට, ඒ වගේම අතුරුගිරියේ සිට මේ කඩුවෙල දක්වා පාර ලේන් 4ට, ඒ වගේම ගොඩගම ඉඳලා මේ බෝපේ දක්වා පාර ලේන් 4ට හදන්න ආරම්භ කරෙත් පෞගේ ආණ්ඩුව දැන් ඒක මේගොල්ලෝ කරා වගේ ගිහිල්ලා විවෘත කරයි. ඒ වගේම තමයි අපි කියන්න කැමති. දැන් මගේ ආසනේ ගන්නකෝ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාලා මුළු රටේම හදුවයි කියලා කිව්වා. මොනරාගල ඉඳලා කවුරු හරි බස් එකකට නැග්ගාම පැය 4ක් විතර බස් එකේ නිඳ ගිහිල්ලා ඇවිල්ලා බස් එක ගැස්සෙනකොට දන්නවා වැල්ලම් පිටිය අන්දිට ඇවිල්ලා තියෙන්නේ ඔන්න කොළඹ කිට්ටුයි නැගිටින්න වෙලාව හරි කියලා. ඒව තමයි ලංකාවේ ප්‍රධාන පාරවල් පහෙන් එකක් වෙච්ච ලෝ ලෙවල් පාර තිබ්බේ. අපි කියන්න කැමති පෞගේ කාලේ අපි මාංශේලා ඔපෙක් ආධාර ගෙනල්ලා බිලියන 6.5 ඔස්ට්‍රියානු රජයේ ආධාර වලින් මුළු කොළඹ නගරයටම යන වතුර ලට ටික දාන්න, ඒ වගේම බිලියන 4ක් වන්දි ලබා දීලා, ඒ වගේම තවත් බිලියන 4 මාර්ගෙන් ඒ පාර දැන් හදාගෙන යනවා. දැන් අගහරිය තියෙන්නේ මම මට පේනවා ඒකත් ලබන අවුරුද්දේ ඇවිල්ලා Taman ගෙනල්ලා ආධාර හදගෙනල්ලා අද වගේ විවෘත කරාවේ. කමක් නැහැ කොමාරි වැඩේ කරනවා නම් අපේ සතුරුයි කොළොන්නාව ජනතාව දන්නවා කවුද මේ පාරවල් හැදුවේ කියලා. ඒ නිසා අපි අද පැහැදිලිව කියන්න කැමති. හැබැයි අද අලුතින් නිර්මාණාත්මක දේවල් කරනවා වෙනුවට ජපාන මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් 0.1 පොලියට දුන්නා සෑල්ලු ගුම්මේ දුම්රිය මාර්ගය හදන්න මාළම්බේ ඉඳලා රාගම දක්වා. අද ඒක නැවතුවා. මොකද හේතුව? ගාන ගන්න බෑ, ගාන කපන්න බෑ. ගාන කපන්න බැරි හින්දා දැන් ඒ වෙනුවට අර මේ කුල්ලු මතින් යන අධිවේගී මාර්ගයේ ඊළඟ පියවර තිබ්බේ රාජගිරි HSBC එකට ගෙන ගාවට ගෙනල්ලා එතනින්ද අතුරුගිරියට ගෙනියන්න. අද අපට ආරංචි වෙන ඩොලර් මිලියන පන්සියකට ණය අරගෙන මේක හදන්න යනවලු. ඒ විතරක් නෙමෙයි අපේ ජොන්සන් ප්‍රනාන්ඩු ඇමතුමානේ පව්. එතුමාව නිකම්ම නිකම් පුස්සක් බවට පත් කරන්න මේ අධිවේගී මාර්ග ඔක්කොම කොම්පැනියක් බවට පත් කරලා මුදල් අමාත්‍යාංශයට පත් කර මේ යටතට දාලා මේ කොම්පැනි වලට කොළඹ නගරයේ තියෙන රේල්වේ ඉඩම මැනින් ඉඩම අක්කර දහස් ගාණක් පුද්ගලික අංශයට සුද්දන්ට විකුණන්න ලෑස්ති වෙනවා කියලා අපට ආරංචි. එතකොට මේ ජොන්සන් නැමැතිතුමාට මොනවද කරන්න ඉතුරුලා තියෙන්නේ? එතුමාට කරන්න කිසිදයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේ පහුගිය අවුරුද්දම නිකන් කයියයි මේ ෂෝ එකයි විතරයි. එහෙම වැඩක් වෙලා නැහැ. දැන් අද පහුගිය අවුරුදු පහේ අපි රන් මාවත් වැඩසටහන 2019 දී ආරම්භ කරලා අත්ත වශයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මම විතරක් හදලා තියෙන අතුරු පාරවල් රුපියල් මිලියන 500කට වැඩි වටිනාකම් මියුත් කොළොන්නාව ආසනේ ගම්පෙරළියෙන් රන් මාවත් වලින් ආර්ථික සංවර්ධන යටිදල පාසුකම් වලින් අපි පාරවල් 700කට වැඩි ප්‍රමාණයක් හදලා තියෙනවා. මේ අවුරුද්ද ඇතුළත කරපු එක වැඩක් නැහැ. ඒ වෙනුවට අර සමහර අපි කරපු පාරවල් උඩින්ම ආය ගිහිල්ලා කාපට් කරලා බෝඩ් එක අලුත් කරන එක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අත වශයෙන් මම ලන්ස ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා දක්ෂ ඇමතිවරයෙක්. මම එතුමාට කතා කරලා කිව්වම එතුමා ඒ වරද්ද නිවැරදි කරා. මොකද මීට අවුරුදු 4කට කලින් කාපට් කරපු එකක් ආය කාපට් කරන්න ඕනේ නැනේ. ඉතින් ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න කැමති මේ විදියට දැන් අනිත් පැත්තෙන් දැන් බලන්න රුවන්පුර අධිවේගී මාර්ගය හදනවලු. හදන්න කියලා දාලා තියෙන්නේ මිලියන 30යි. මිලියන 30 මුලාසන මන්ත්‍රීතුමනි ඉඩම් අත්පත් කර ගැනීම විතරක් නෙමෙයි අඩුම තරමෙන් ෆීසිබල් රිපෝට් එකවත් හදා ගන්න බෑ. ඒ නිසා මේ වගේ දැන් මට මතකයි උත්සව පහක් විතර තියලා තියෙන ඕකට. උත්සව පහක් විතර තියලා බොරු ෂෝ එකක් දාලා තියෙන්නේ. ඒ නිසා අද නොහැකියාව තමුන්නාන්සේලාගේ මොන විදියකින්වත් වහන්න බෑ. ඒ වගේම මේ ඉඩම් විකුණලා මේ පිටරටියන්ට මේ රට උගස් කරනවා කියන එක නැවත වතාවක් ඔප්පු කරලා තියෙන්නේ. ඒ නිසා අවසානයේදී අපිට පේනවා තව අවුරුද්දක් විතර යනකොට මේක වහගන්න මර්ධනය භීෂණය උදාහරණ තත්ත්වයක් තමයි නැවත උදා වෙන්නේ. ඒ නිසා අත වශයෙන්ම අපි කියන්න ඕන ගාමිණී ලොකුගේ ඇමතුමාගේ වැසීර්ෂියත් අද තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින කැමැති දැන් අඹතලේ ඉඳලා ග්‍රෑන්ඩ් පාස් දක්වා ප්‍රධාන පාරක් තියෙනවා. ඒ පාර කැලමිටියාවතේ ජනතාව විශාල වශයෙන් මේ පරිහරණය කරන පාරක්. මම පෞගිය ආණ්ඩුව අග කාලේ ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සාකච්ඡා කරලා තිබ්බා ලේන් තුනේ පාරක් විදියට ඒ පාර කාපට් කරලා ගමනාගමනය ගෙනියන්න. දැන් ඒ පාරේ බස් එකක් දුවන්නේ නැහැ මතුමා. මොකද හේතුව එකක් ඒ පාර කළුවරයි පාර මේ කැඩිලා තියෙන්නේ අනිත් පැත්තෙන් එතන වෙනම මාෆියා එකක් තියෙනවා. නමුත් විශාල වශයෙන් ජනතාවක් එදිනදා පරිහරණය කරන පාරක්. දැන් ලංකාවේ එකම මැතිවරණ කොට්ටාසියයි තියෙන්නේ බස් ඩිපෝ දෙකක් තියෙන. මේ මීතර මුල්ල සහ මේ අංගොඩ බස් ඩිපෝ. ඉතින් අපි එක වතාවක් දැන් රංජිත් මද්දුම්බණ්ඩාර ඇමතිතුමා ඉන්නකොට අපි එක බස් සේවාවක් ආරම්භ කරා. නමුත් ඒක පාඩු ලැබනවා කියලා ඉවරලා ඒක නැවතුවා. නමුත් අද ඒ ප්‍රදේශයේ ජනතාවට ත්‍රිවිල් රථවලට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාත් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඇමතිවරයෙක් විදියට විශේෂයෙන්ම කොළොන්නාව ජනතාවගේ මනාපය ලබාගත්තු මන්ත්‍රීවරයෙක් විදියට ඇමතිවරයෙක් විදියට මේ පිළිබඳව ඔබතුමාගේ බලාධිකාරිය තුල තියෙන මේ වගකීම පාවිච්චි කරලා ඒ ජනතාවට ඒ ප්‍රවාහන සේවාව ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද හේතුව කොළඹ අහස පේන මානෙ ඉන්න ඒ කොළොන්නාව ජනතාව හරියට නිකන් මහියංගනේ ගම්මානවල ඉන්න ජනතාවගේ ඉන්න වෙලා තියෙන්නේ. බස් ගන්න නැහැ ළමයින්ට ඉස්කෝලේට යන්න මේ වැලට යන මිනිස්සුන්ට බස් ගන්න නැහැ. ඒ නිසා අවමතරමින් ෂිෆ්ට් ක්‍රමයටවත් දාන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම වැල්ලම්පිටිය හන්දියේ ඉඳලා කැලණියට යන්න තවත් බස් සේවාවක් ආරම්භ කරන්න මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම දැන් මේ ආණ්ඩුවට වැඩ කරනවා නම් මම හිතන්නේ මිලියන 100ක්වත් යන්නේ නැහැ. අර කිත්තප්පම හොව පාර මේ මීටර 750ක් විතර තියෙන්නේ. ඒක ටිකක් පළල් කරලා හදුවනම් කෙලින්ම කොළඹ ඉඳලා කැලණියට වැල්ලම්පිටිය හරහා කොයිලවත්තෙන් බස් සේවාවක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳවත් මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම කියන්න කැමති ප්‍රවාහන ඇමතුමනි මේ ත්‍රිවිල් රත මහත්වරු තමුන්නාන්සේලාව බලයට පත් කරන්න විශාල සේවාවක් කරපු කට්ටිය. ඒ නිසා අද ඔවුන් විශේෂයෙන්ම කොළඹ නගරය විතරක් නෙමෙයි මුළු ලංකාවෙම විශේෂයෙන්ම බස් නාගර පළාතේ අද ඔවුන් මේ කොවිඩ් වසංගතය නිසා ආදායම් නැති ජනතාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම කීයක් හරි පොඩි ගාණක් ලැබෙන එකෙන් ඔවුන් ඉස්සෙල්ලාම කරන්නේ ත්‍රිවිල් රථයට මේ තෙල් ගහන එකයි. ඒ තෙල් ගහන ඉතුරු වෙන මුදල් වලින් පවුලයට කන්න දෙන එකයි. ඒ නිසාම ලීසින් වාරිකය ගෙවා ගන්න බැරි තත්ත්වයක් කියලා තිනවා. තමුන්නාන්සේලා මේ ලීසින් සහනය ලබා දෙනකොට අද ලීසින් සහනය ලබා නොදෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අත් වශයෙන්ම මේ වාර්ග හැටියට ගෙවෙන ලීසින් වල තියෙන පොලියෙන් භාගයක් යන්නේ මහ බැංකුවට. ඒ අදාළ ආයතනට යන්නේ භාගයයි. අවම තරමින් මේ තමුන්නාන්සේලාට ඡන්දෙ දුන්නු මේ ත්‍රිවිධ රත්නමාත්වරු හන්දිවල බස් ස්ටෑන්ඩ් වල කඩපිල් වල කටින් කට සර්ව ජනාධිපති කරන්න යුද වීර ජනාධිපති කරන්න මේ රට මේ බේරගන්න මේ බෞද්ධාගම රකගන්න මේ ගෝඨාභය ජනාධිපතිතුමාව ගෝඨාභය මහත්මයා ජනාධිපති කරන්න ඕන කියලා මේ අය වෙනුවෙන් අනුකම්පා කරලා ඒ ත්‍රිවිධ රත හිමියන්ට ඒ සහනය ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටනවා. ඒ නිසා එහෙම නැතුව දැන් මහා බැංකුව වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් මේ අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා ඉදිරිපත් කරාම දෙන්නම් වගේ මේ රවට්ටන්න නැතුව අද මේ මිනිස්සුන්ගේ ඇත්ත ආදායම් තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. විශේෂයෙන්ම මේ ලොක්ඩවුන් ප්‍රදේශවල ඉන්න කොළඹ නගරයේ ඉන්න ත්‍රිවිලවල මිනිස්සු දවසකට රුපියල් 4500ක් හොයන මිනිස්සු අද ඔවුන්ටත් ඒ ආදායම් මාර්ග නොලැබෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. එතකොට බඩගින්නේ ඉන්න ජනතාව දරුවන් ඉස්කෝලේ යවා ගන්න බැරි වෙන ජනතාව ආදායම් නොමැති ජනතාව කොහොමද මේ වාරිකය ගෙවන්නේ? ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටින්නේ. අවසාන වශයෙන් මතක්
කරන්න අවසාන විනාඩි
දෙකයි. අවසාන වශයෙන් මතක් කරන්න ඕන දරු ඇමතුමනි, මොකද මේ ආණ්ඩුව දැන් කොහොම කිව්වත් ජනතා හදවත ඇතුලේ ෆේල්. මේක හරියට හැබැයි පාවසර ශිෂ්‍යත්ව විභාගේ ෆේල් වුණා වගේ වැඩක්. තව අවුරුදු තුනක් යන්න තියෙනවා. ශිෂ්‍යත්ව විභාගේ ෆේල් වෙන කට්ටිය ඕ ලෙවල් විභාගේ පාස් වෙලා ඒ ලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඊළ මට්ටමටපත් වෙනවා. ඒ නිසා තමුන්නාන්සලා පළවෙනි අවුරුද්ද ඇතුළ ශිෂ්‍යත්වයෙන් ෆේල්. මොකද හේතුව ඒක ඔප්පු වෙලා තියෙන්නේ. අනිත් පැත්තේ අපි කැමති නැහැ තමුන්නාන්සලා ෆේල් වෙලා රටම ෆේල් වෙනවට. ඒ නිසා රට ෆේල් නොකර ඕ ලෙවල් පාස් වුණා පාස් වෙනවා වගේ ඒ ලෙවල් පාස් වෙනවා වගේ ඉදිරි අවුරුදු තුනේවත් කයිය ගහන්න නැතුව වැඩේ ගොඩ දාලා රට හරි මාර්ගට ගෙනියන්න කියලා අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතිවන්තුමා. ඊළඟට සම්පත් අතුකෝරළ මන්තුමා ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා.
උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පළමුවෙන් මේ අමාත්‍යංශ දෙක පිළිබඳව කතා කරද්දී මේ අමාත්‍යංශ දෙක මෙහෙවන අපේ ආදරණීය නායකින් සිව්පලට ගරු අමාත්‍යතුමාලටම අපේ ස්තුතිය, ඒ වගේම අපේ සම්පූර්ණ සහය මේ වෙලාවේ පළ කරනවා. ඒ වගේම මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහත්මයා ඇතුළු ඒ සියලු අමාත්‍යංශවල අපේ නිලධාරී මහත්මීන් හැමදෙනාටම මේ සක්‍රීයව රටේ සංවර්ධන දායක වෙන මොහොතේ ඒ හැමදෙනාටම අපේ ගෞරවය මේ මොහොතේ පළ කරනවා. මරික්කාර මන්ත්‍රීතුමාට කොයිතරම් ලැජ්ජා වෙලාද කියලා දැනුණා මේ කතාව අහගෙන ඉඳද්දි. ඇත්තටම අවුරුදු 4ක නිින්දකින් පස්සේ ඇහැරිච්ච කෙනෙක් වගේ ඔබතුමා මේ මොහොතේ කතා කරද්දී ඇත්තටම මම හරි පුදුම වුණා ඔබතුමාගේ මේ කතාව ගැන. ඔබතුමාලා ඇත්තටම ඔබතුමාට 2015 පාර්ලිමේන්තු මැතිවරණේ ඔබතුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබතුමාට යම් මුදලක් ගෙනත් දුන්නා. මතකද මන්දයික? ඔබතුමාට ඔව්.
උරු කියන්නේ නැතුව ඇත්ත කියන්නේ?
ඔබතුමාලා හැමෝටම ඔබතුමාලාගේ පක්ෂ නායකතුමා
මේ ඔබතුමාට මේ මහින්ද මාත්‍ය ගෙනත් දුන්න වගේ අපිට ගෙනත් දීලා නැහැ. හරිද? බොරු කියන්නේ නැව මන්ත්‍රීතුමා.
මෙන් සල්ලි ගෙනත් දුන්න ඔබතුමාට. ඔබතුමාලා සියලු දෙනාට 150,000කට වැඩි මුදලක් බෙදුවා. ඒ බෙදුවේ මන්ත්‍රීතුමා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේ රටේ මිනිස්සුන්ගේ මහ බැංකුව කඩලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි තමයි ඔබතුමාට බෙදුවේ.
මරික්කමන්තුමා.
ඒ සල්ලි වලින් තමයි ඔබතුමාට ඡන්ද
ලැබුවේ. හැබැයි මන්ත්‍රීතුමා කාර්යස් පැද්දේ සොහොන් හැදුවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් හොඳේ?
මන්ත්‍රීතුමා
කාර්යස් පැද්දේ සොහොන් හැදුවේ අම්මා තාත්තගේ මිනිස්සුන්ගේ සල්ලි වලින් බාමත කරන්න එපා හොඳේ?
හොඳයි මන්ත්‍රීතුමා.
මගේ කාලය දෙන්න බා මන්ත්‍රීතුමා. මගේ කාලය මට දෙන්න.
ඔබතුමා නම කියව කතා කරේ මනු නෙමෙයි.
මේ ගරු මන්ත්‍රීතුමා
තුෂාරවන්ත
ගරෝ මූලාසනේ මන්තුමනේ, අපිත් මේ රෙදි අඳගෙන ගම් වලට යන්න ඕනේ. මේ
අම්මතුමා
ගරු මන්ත්‍රීතුමා මෙතුමල්ලා මේ මහ බැංකුවේ පාඩුව විතරක් දකුණු අධිවේගී මාර්ගයේ වගේ මාර්ග තුනක් හදන සල්ලි මේ කණ්ඩායම බෙදාගත්තා. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මේ මොහොතේ අපේ රටේ වර්තමාන ජනාධිපතිතුමත් හිටපු ජනාධිපතිතුමත් දකුණේ මිනිස්සුන්ට පාරවල් හැදුවා විතරක් නෙමෙයි උතුරේ ජනතාවටත් පාරවල් හැදුවා. ඒ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව මේ රටේ මේ මොහොතේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන ඒ ජනතාවගේ දුක තේරිච්ච නායකයෙකු විදියට ගමේ ජනතාවට අවශ්‍ය කරන සංවර්ධනයේ ගමට අරගෙන යනවා. අද ඔබතුමාලා බලාගෙන හිටියා
ඔබතුමාලා බලාගෙන හිටියා රට පුරාම කොවිඩ් පොකුරක් නිර්මාණය වෙලා දහස් ගණනක් මිය යන කාලකන්ණි සතුට ලබන්න බලන් හිටපු කණ්ඩායමක් ඔබතුමාලා කාලකන්ණි සතුටක් බලාපොරොත්තු වුණා මහා කොවිඩ් රැල්ලක් ඇති වෙලා මෙරට දහස් ගණනක් මිනිස්සු මැරෙනකම් බලන් හිටියා යුද්ධේ පවතින වෙලාවේ යුද්ධ පවතින වෙලාවේ යුද්ධෙන් මේ රටේ මිනිස්සු මැරෙන තුරු කොහෙද බෝම්බයක් පිපිරෙන්නේ අද හමුදාවේ කීයක් මැරිලාද එහෙම කියලා මිනිස්සු කුලප්පු කරපු පිරිසක් තමයි ඔබතුමාලා මැදවච්චි අපි කිලිනච්චි යනකොට ඔබතුමාලා කිව්වේ මැදවච්චි යනවයි කියලා එහෙම යුද්ධ රණවිරුවට හැල්ලු කර පිරිසක් ඔබතුමාලා හැබැයි අද මේ රට හදද්දී ගමේ පාර හැදෙද්දී ඔබතුමාලට බලන් ඉන්න බෑ මරික්කාර් මන්ත්‍රීතුමාලා මේ කෑ ගහන්නේ ඒකයි කේන්ති ඒකයි විලිගජ්ජාව ඒකයි ඔබතුමාලට ඔබතුමාලා හදපු රන්මාවත් ව්‍යාපෘතිය මුදල් ගෙවන්න බැරි වුණා වැඩ ඉවර ගන්න බැරි වුණා එකපාරකවත් අපි පටන් ගත්ත අයිරෝඩ් ව්‍යාපෘතිය අතනමඟ නතර කළා සල්ලි විනාශ කරා ඔබතුමාලට පාරක් හදාගන්න බැරි වෙච්ච වෙලාවේ අද මගේ ආසනේ විතරක් හිනිදු මාසනේ මිනිස්සු අපෙන් ඉල්ලුවේ නැහැ කන්න බොන්න ඉල්ලුවේ නැහැ පොළවත් එක්ක හැපිලා ජීවත් වෙන මිනිස්සු
මන්තුමා තව විනාඩිය කාලයක් තියෙනවා
මම සතුටුයි පාර්ලිමේන්තුව ඇවිල්ලා මාස 3යි කිලෝමීටර් 100ක් කාපට් කරලා තිනවා අද වෙනකොට හිනිදු මාසනේ විතරක් අයින්සක දලු ටික කරෙන් අදින මිනිස්සුන්ගේ පාරවල් ටික රැකියා 900ක් දුන්නා මගේ අපි හිනිදු මාසනේ විතරක් මේ ආසනේ ජනතාවට රැකියා 900ක් දුන්නා මාස 3ක් ගත වෙද්දී ලැජ්ජ වෙන්න ඕන තමුන්නාන්සේලයි മന്ത്രിවරයෙක් නැගිටලා කියන්න කිලෝමීටර් 100ක් කාපට් දා മന്ത്രിවරයෙක් තමන්ගේ ආසනේ පහුගිය අවුරුදු 5ේ අවුරුද්දේ මාස 3ක නෙමෙයි අවුරුදු 5ේ කිලෝමීටර් 100ක් කාපට් දා മന്ത്രിවරයෙක් රැකියා 900ක් දීපු മന്ത്രിවරයෙක් නැගිටලා කියන්න කවුරුත් නැහැ ඔබතුමන්ලගේ කවුරුත් නැහැ මේ මම හිනිදුම් පත්වේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිලෝමීටර් 100ක් කාපට් දාලා තමුන්නාන්සේලා ලංකාවක පාර හදනකොට ඒ මිනිස්සුන්ට මඩ වැහුවා ඒ ලංකකම මිනිස්සුන්ගේ දරුව ටික උත්තරේ දුන්න පෞගේ සතියේ උඩුග
මධ්‍යාපන
පාසල් 60කින් පළවෙනි තැන ලංකකම පාසලේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් අපි පෙන්නවා ලංකකම දරුවෝ ඒ පාර හැදුවේ ඒකට තමයි ඒ දරුවන්ට පහසුකම් දෙන්න දලු ටික කරන් දෙන මිනිස්සුගේ ඒ දලු ටික පාරට ගේන්න ඒක තමයි අපි ඔබතුමන්ලට ඒ මිනිස්සු තමයි උත්තර දුන්නේ පෞගේ ආණ්ඩුව ගෙදර යවලා ස්තුති මන්
රංජිත් බද්දුමන් මහත්මයා ඔබතුමාට විනාඩි 14ක් කාලයක්
තියෙනවා. මූලාසනයේ සුබවන ගරු මන්ත්‍රීතුමනි අද ප්‍රවාහන අමාත්‍යංශෙත් ඒ වගේම මහා මාර්ග අමාත්‍යංශෙත් මේ රටට වැදගත් අමාත්‍යංශ දෙක ගැන සාකච්ඡා කරද්දී බොහොම ජේෂ්ඨ ඇමතිවරයෙක් අපිත් එක්ක හිටපු ගාමින් ලොග්ගේ මහත්මත් ඒ වගේම නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරුත් අපේ මිත්‍රයෝ කෝක නමුත් කරු සභාපතිතුමනි එදා අපි 2015 ඉඳලා කඩා වැටිච්ච සීටීපී එක ගොඩ ඇරන් හොඳ තත්වයකට ගෙනල්ලා තමයි බාර දුන්නේ. අද වන විට මේ සීටීපී එක ලංකා ගමනාගමන මණ්ඩලය නැවත පෙර තත්වයට ගේන්න මේ ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. මම ගාමිණී ලොග්ගේ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේක සම්බන්ධව බලන්න. මට මතකයි 2015 අපි එද්දි CTB එකේ මා පඩි ගෙවන්න මාස 3-4ක් යනවා ජනවාරි මාසේ පඩිය ගන්න අප්‍රේල් මාසේ ඒකත් දෙන්නේ කොටස් විදියට ETF EPF ගෙවන්න තිබ්බා අවුරුදු 5ක් 6ක් 7ක් ETF EPF ගෙවන්න තිබ්බා නමුත් අපිට පුළුවන්කම ලැබුණා අපේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි අවුරුද්ද දෙක යනකොට සේවකින්ගේ තිබ්බ සේරම අර්ථසාධක අරමුදල් ගෙවලා පෙන්ෂන් ගිය කට්ටිය රජවි අපේ කාලේ ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන්කම ලැබුණා ලංකාවේ ඩිපෝ 125ම ලාභ ලබන තත්ත්වයට ගේන්න අපි එද්දි දවසට තිබ්බ ආදායම ලක්ෂ 500 අපි ලක්ෂ 800ක් වෙනකන් වැඩි කරා ETF තමුන් දන්නේ නැති ඒවා කතා කරන්න එපා අහගෙන ඉන්න දන්න දේක් කතා කරන්න ඒ විතරක් නෙවෙයි ඒ හැම සේවකයෙක්ගේ පඩි දෙගුණයක් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ETF EPF කියන්නේ විතරයි ආවේ අපි භාණ්ඩාගාරයෙන් බිලියන 10ක් වින් කරා. අපි බාර දුන්නේ බොහොම සාර්ථක බොහොම ලාභලාභයි CTB එකක්. සමහර ඩිපෝ වල ලක්ෂ 300 400 තිබ්බා. මම මේ කියන්නේ වගකීමකින්. මන්ත්‍රීතුමා මේක විහිළුවට ගණන් ගන්න එපා. ලක්ෂ 300 400 තිබ්බා. ලක්ෂ 300 400 තිබ්බා ගරු සභාපතිතුමනි ඒ විතරක් නෙමෙයි අද වෙනකොට මේවා පඩි ගෙවා ගන්න විදිහක් නැහැ. අද වෙනකොට ඩීසල් ගන්න විදිහක් නැහැ. අර ඔව් එමෙතුමනි.
එකක් නැහැ සෑම ඩිපෝයකම පඩි ගෙවනවා.
ඔව්. නමුත් බොහොම අමාරු තත්වකින් යන්නේ අපි දන්නවා.
අපිට මේ කොවිඩ් රෝගේ තියෙන ඉඳන් බස් අඩු කරපු ඉඳන් මේ මාස දෙක තුනේ අමාරුවක් තියෙනවා. නුත් එහෙම අමාරුවක් තිබුණේ නැහැ. තමන්න අපි බාර ගන්නකොට ඩිපෝ 19ක් තිබුණා පඩි ගෙවන්න බැරි. ඒකත් පඩි ගෙවන තත්ත්වයකට
අපි බාර ගන්නකොට එමෙතුමනි
ඒ ඊට අමතරව
සියල්ලගේම
තමුන්නාංශ බොහොම හයියෙන් කියන ඉපේ. නුත් අපි අපේ ආණ්ඩුව යටතේ මම කම්කරු ඇමතිවරයා හැටියට 2012 වෙනකන් CTB එකේ තියෙච්ච සියලුම EPF ETF
මට මතකයි අපි බලයට එද්දී අපි දැක්කා තමුන්නාංශලා එදා පොදු පෙරමුණ ආණ්ඩුව CTB එකේ වස්තරන් ලක්ෂ 1000 450ක් ගෙවන්න තිබ්බා. ඡන්ද වැඩවලට තාම මේ ගෙවල නැහැ. මම හිතන්නේ මේක ගැන මිකල්ගෙන් නඩුවකුත් තියෙනවා දැන් අධිකරණේ. කරුණාකරලා අපි කියනවා මෙහෙමයි එදා CTB එක පාවිච්චි කරේ. එහෙමයි පාවිච්චි කරේ. අපි කියනවා කරුණාකරලා මේ සම්බන්ධව පියවරක් ගන්න. ඒ විතරක් නෙවෙයි අපිට එදා ඩිපෝවල බෝනස් ගෙවන්න පුළුවන් කම ලැබුණා. කරුණාකරලා එමෙතුමා මේක නිසා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි පෞද්ගලික බස්. මේ රටේ CTB එකේ බස් 5000ක් දුවනකොට පෞද්ගලික බස් 1000ක් දුවනවා. මේගොල්ලෝ ආරක්ෂා කරේ නැතිනම් ගමනාගමන ක්‍රමයේ අසාර්ථක වෙනවා. දැන් මේ අය බොහොම අමාරුවෙන් දුවන්නේ. තමුන්නාංශලා දැන් මේ දවස්වල නොඑක් නීති දානවා වගේ මම කියන එකට ආධාරයක් දෙන්න. අඩු තරමේ ලෝක වෙළඳපොලේ ඩීසල් අඩු වෙන ගානට මේගොල්ලන්ට ඒ ඩීසල් සහනය දෙන්න. අද ආණ්ඩුව බොහොම ලොකු ලාභයක් ගන්න. කරුණාකරලා මේ රටේ පෞද්ගලික බස් අංශයේ ආරක්ෂා නොකරගත්තොත් බොහොම අමාරු වෙනවා ගමනාගමන ක්‍රමේ. ඒ විතරක් නෙවෙයි සීට් දුම්රිය. අපි දන්නවා මේ රටේ ගමනාගමනේ සාර්ථක කරගන්නම් හොඳ ගමනාගමන පහසුකම් දෙන්නම් දුම්රිය පද්ධතිය අපි ශක්තිමත් කරන්න. අද මම දැන් තමුන්නාංශ තීරණයක් කරන් තියෙනවා ජයිකා ආයතනයෙන් අපිට දෙන ආධාර. මම මතකයි ජයිකා ආයතනයෙන් 105 පොලියට 0.5 පොලියට අවුරුදු 40කින් ගෙවන්න අපිට ණය ආධාර ක්‍රමයක් දුන්නා. මේක ගෙවන්න පටන් ගන්න ඕන අවුරුදු 15කින් පස්සේ. ඒක අනුව තමයි අපි ලයිට් රේල් එක කොළඹ අවට දුම්රිය පද්ධතිය දියුණු කරන්න අපි කටයුතු කරේ. දැන් තමුන්නාංශලා ඒක නවත්තලා තියෙනවා. අපි දන්නේ මේ දවස් 0.5 පොලියට දෙන මේ වගේ ක්‍රමයක් ඇයි නැවැත්තුවේ? අපි අහනවා ගිනි පොලියට චීනෙන් ගන්නද මේ කරන්න හදන්නේ? මේ රටේ අනිවාර්යයෙන්ම ලයිට් රේල් එක ඇති කරන්න ඕන. ඒ වගේම කැලණිවැලි. ADB එකෙන් මේ කැලණිවැලි දුම්රියට අපිට බොහොම සහනදායි පොලියටදී ණය දෙන්න ලෑස්ති වුණා. මේක ඩිසයින් කරලා ටෙන්ඩරුත් කරා. තමුන්නාංශලා ඒකත් අද නවත්තලා තියෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රශ්න තියෙනවා. වංගු වැඩි. නමුත් අපිට ඒවටත් පිළියම් දෙලා මේක කරන්න තිබ්බා. මහන්නේ මේකත් ADB එකෙන් සහන පොලිය දෙන එක තමුන්නාංශලා මේක වෙන සමාගම් දෙන්න යනවා. ඒ වගේම විදුලි දුම්රිය. පාන දුරේ සිට වේයන්ගොඩ දක්වා. දුම්රිය පද්ධතිය විදුලි දුම්රිය කරා. මේකටත් ADB එකෙන් බොහොම අඩු පොලියට මුදල් දෙන්න ලෑස්ති වුණා. ඒවා සියල්ල සැලසුම් කළා. ඒකත් නවත්තලා. අපි අහන්නේ රජයෙන් ඇයි මේ ජයිකා එකෙන් ADB එකෙන් සහන පොලියට දෙන ණය ගන්න නැත්තේ? ඒවා තමුන්නාංශලා ඉවෙන් කොමිස් ගන්න කවුරු හරි බලා ඉන්නවද? ADB එකෙන් ජයිකා එකෙන් කොමිස් දෙන්නේ නැද්ද? මේවා චීනෙන් ගන්න යනවද කියලා සමහර ඇමතුමාට මේකට උත්තරයක් දෙන්න බැරි වෙයි. ඒ විතරක් නෙමෙයි අපි කියන්නේ ලෑස්ති. අපි දැන් මතකයි පහුගිය දවස්වල දුම්රියේ තිබ්බා බොහොම දරුණු විදිහට වෘත්තීය සමිත ව්‍යාපාරය. හැමදාම ස්ට්‍රයික්, හැමදාම දුම්රිය දුවන්නේ. මහන්නේ ඒ දුම්රිය සේවක සංගම් වලින් මම අහනවා ඒ දීමනා ඒගොල්ලන් ඉල්ලීම් ලැබිලාද දැන් මේව නවත්තලා තියෙන්නේ කියලා. සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපාරයක් කුමන්ත්‍රයක් මේක ගිනිච්චේ. ඒ විතරක් නෙවෙයි අපි යනවා තම උන්නාසලාද දුම්රිය දෙනවා පෙට්ටි හදන්න. දැන් පෙට්ටි හදන්න 200ක් දීලා තියෙනවා. කීය ගානද මේක දීලා තියෙන්නේ? දුම්රියෙන් තම උන්නාසලා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දෙන එක 100 යට මේ මේක ගන්න විතර අපිට දැනගන්න ලැබිලා තියෙනවා එතුමා. ඔබතුමා හොයලා බලන්න මේකේ විශාල ගණදෙනුවක් ප්‍රශ්නයක් තියෙනවා කරුණාකරලා හොයන්න. රටේ සමාගමට දීලා තියෙන ප්‍රශ්නයක් නැහැ. අපිට ආරංචි තවත් 200ක් දෙනවා කියලා. ඇයි මේවා ටෙන්ඩර් ව්‍යාපෘති ටෙන්ඩර් ක්‍රමයකින් තොරව දෙන්නේ? විනිවිද භාවයෙන් බොහොම දෙන්න ටෙන්ඩර් කළා. ඔව් මම දන්නේ බොහොම වැඩි ගාණකට දීලා තියෙනවා. බොහොම වැඩි ගාණකට. මේ වගේ මහා මාර්ග ගැන කිව්වොත් අපිට කියන්න පුළුවන් මේ මන්ත්‍රීවරු කෑ ගැව්වා. එදා දකුණු අධිවේගී මාර්ගයේ සියලු කටයුතු ආරම්භ කරේ කොළඹ ඉඳලා මාතරට එදා තිබ්බ 2014 ආණ්ඩුවෙන් කියලා අපි කියනවා. ඒ විතරක් නෙමෙයි අපේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා මාතර ඉඳලා මත්තලට යනකම් පහුගිය අවුරුදු පහේක ඉවර කරන්න. ඒක නිසා තමයි මොණ්ඩරාගල අපිටත් අද පැය තුනකින් යන්න පුළුවන්. තමුන්නාසරත් යම් දෙකක් දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි මන්ත්‍රීවරයෙක් කතා කරා මොනවද කරේ කියලා. මොණ්ඩරාගල දිස්ත්‍රික්කයේ විතරක් පහුගිය අවුරුදු 4 කිලෝමීටර් 500ක් අයි රෝඩ් ව්‍යාපෘති අර්ථය අපි කාපට් කරලා ඉවරයි සම්පූර්ණයෙන්. තව තියෙන පාරවල් කීපයයි. බදුල්ලේ ඉඳලා චෙංගල්ලානි ඒ පහ මාර්ගේ බදුල්ල බිබිල චෙංගල්ලානි මාර්ගේ දැන් 180ක් වැඩ ඉවරයි. මේවා තමයි අපි කරේ. මානවා කිලෝමීටර් මහා අධිවේගී මාර්ග විතරක් තමුන්නාසලයි කාලට වැඩි අපි පහුගිය අවුරුදු 4 කරා. ඒ විතරක් නෙමෙයි කබින් රාජී මැමතුමා කිව්වා අනිත් මාර්ගවල සියලු වන්දි ගෙවල ඉව සූදානම් කරලා තිබ්බේ. කවුරු කරත් මං ඇමතුමා ඉල්ලා සිටින්නේ මේ ආරම්භ කරලා කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි අපිට දැනගන්න ලැබිලා තියෙනවා කිලෝමීටර් 100,000 කරනවා. බොහොම හොඳයි. මේසනේ අවයය තියෙනවා කිලෝමීටර් 50,000 කරනවා කියලා. වෙන් කරලා තියෙන්නේ බිලියන 20යි. බිලියන 20යි. කිලෝමීටර් එක 104යි. මන් දන්නේ මේවා කරන්න පුළුවන්ද කියලා. මං ගමට ගියාන් පස්සේ සමහර පාරවල් පටන් ගන්න තියෙනවා. එක බෝක්කුවක් බඳින්නේ නැහැ, කාණු බඳින්නේ නැහැ. පස්තික දාලා තල්ලා කාපට් කරනවා. මම මෙහෙම නේ සම්පූර්ණ කරන්නේ. මට මතකයි මොණ්ඩරාගල දිස්ත්‍රික්ක කරපු අයි රෝඩ් ව්‍යාපෘති විතරක් අපි බිලියන 15ක් වියදම් කරා මොණ්ඩරාගල දිස්ත්‍රික්කට විතරක්. බිලියන 15ක් වියදම් කරා. අපි අහන්නේ මේක ලක්ෂ ගණන් කියන්න පුළුවන්. ලක්ෂ ගණන් මං හිතන මේ තමුන්නාසලයි මේ විදිහට ජනතාව රවට්ටන්නේ. එහෙනම් අපිට මේ ලක්ෂ්‍ය කරන්න නම් අපේ අය වැයට තියෙන ප්‍රාග්ධන වියදම් වලට අපිට වෙන් කරන්න පුළුවන් බිලියන 700ක් විතර. එහෙනම් අවුරුදු 4ෙම ප්‍රාග්ධන වියදම් ගන්න නම් මේ පාරවල් ටික හදන්න. ඉතින් කරුණාකර ජනතාවට බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න නැතුව සාධාරණව මේ හරියට මේක අඩියුත් කරන්න අපේ ආණ්ඩුව කාලේ අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් විශාල මහා මාර්ග ගානක් ඒ වගේම ග්‍රාමීය මාර්ග කාපට් කරලා ඉවර කරන්න අපිත් මේ ආණ්ඩුවට කියන්නේ කතා කර කර ඉන්න නැතුව කරුණා කරලා ඒ දේවල් කරන්න. ඒ විතරක් නෙමෙයි මම තමුන්නාසයන් ඉල්ලා සිටිනවා අපි මොණරාගල දිස්ත්‍රික්කේ අපි අලුපත අයි රෝඩ් ව්‍යාපෘති අරතේ අලුපොත බදුල්ල පාර මාර්ගයට මුදල් වෙන් කරලා තිබ්බේ. මට ආරංචියක් තියෙනවා මේක නවත්තන්න යනවා කියලා. මම කරුණා කරලා ඉල්ලා සිටිනවා මොකද ඒ අලුපොත ගමේ ඉන්නේ 90% එක්සත් ජාතික පාක්ෂික. මේ සැරේ දුන්නේ සමගි ජන බලවේගයට. මම ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් කරුණා කරලා පක්ෂ ભેද බලන්නේ නැතුව ඒ වෙන් කරලා තිබ්බ මුදලෙන් අනුමත වෙලා තිබ්බ ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ග්‍රාමීය මාර්ග උඩක් දියුණු කරන්න තියෙනවා. අපි ආණ්ඩුව මේවා කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඒ වගේම ප්‍රවාහන අංශය ගැන බැලුවොත් ප්‍රවාහන අංශේ තව විශාල වැඩ කොටසක් පිල්ලා සිටිනවා. ප්‍රවාහන අංශේ දුම්රිය පද්ධතිය දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරා. අපිට පුළුවන්කම
මන්තුමා අවසාන විනාඩි 2
දුම්රිය අපිට පුළුවන්කම ලැබුණා පහුගිය අවුරුදු 5 මේකට ඕන බලවේග කට්ල මේකට ඕන දුම්රිය මැදිරි විතරක් ගෙන්නන්න මිලියන 330ක ඩොලර් මිලියන 330ක අපි දුම්රිය කට්ටල සහ දුම්රිය මැදිරි ගෙන්නන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒක නිසා තමයි අද දුම්රිය පද්ධතිය අද යම් දිනුවක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් නුවර බදුල්ල දුම්රිය මාර්ගය දියුණු කරන්න කටයුතු කරන්න. ඒ වගේම මඩකල්ප දුම්රිය මාර්ගය අපිට පුළුවන්කම ලැබුණා. තමුන්නාසරේ බෙලියත්තට යන්න පහුගිය අවුරුදු හතරමාරේ මාතර ඉඳලා බෙලියත්ත දුම්රිය මාර්ගය ඉවර කළා. බෙලියත්තර යන්නත් අපිට දුම්රිය හදන්න පුළුවන්කම ලැබුණා. ඒක තමයි නිදහසෙන් පස්සේ මේ රටේ දික් කරපු එකම දුම්රිය මාර්ගය. මම තමුන්නාසලා ප්‍රතිඥාවක් දුන්නා පහුගිය මැතිවරණවල
මන්තම කාලය අවසන්
දකුණු දුම්රිය මාර්ගයේ බෙලියත්ත ඉඳලා කතරගම යනකම් දීර්ඝ කරනවා කියලා. කරුණාකරලා අපි ඉල්ලා සිටිනවා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන කියලා ඉල්ලා සිටින්මින් මම නවතින බොහොම ස්තුතියි.